මිලඟට ශාන් සේමසිංහවන්තුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, අද අපේ රටේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙල, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපි හුදකලාව ආර්ථිකය ගොඩනැගීම සඳහා කරපු සටන අසාර්ථක වුණාට පස්සේ ගෝලීය වශයෙන් සියලු රටවල්වල සංවිධානවල සහයෝගය අරගෙන ආර්ථිකය යථාවත් කරන අවස්ථාව. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ දැක්කේ අවාසනාවන්ත ආකාරයට මේ රට අද ගමන් කරන වැඩපිළිවෙල ඇති වෙලා තියෙන දුෂ්කරතාවලින් මගහරවාගෙන කටයුතු කිරීම වෙනුවට තවදුරටත් ජනතාව රට පීඩාවට පත් කළා තැබීම සුදුසුයි කියලා එක කණ්ඩායමක් විවේචනයක් කරනවා. අපි දිගින් දිගටම මේ කණ්ඩායම් තුලින් ඇහුවා, මේක නෙවෙයි නම් සුදුසුම මාර්ගය මොකද්ද? ඊට ගැළපෙන විකල්ප අපි මොන ආකාරයේ විකල්පයක් කිව්වත් ගෝලීය වශයෙන් පිළිගත යුතු විකල්පයක් බවට පත්විය යුතුයි ඒ විකල්පය. එයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙන විකල්පයක් නැවත ආර්ථිකය යථාවත් කිරීම සඳහා සහයෝගය ගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලෝකයේ කිසිම තැනක නැහැ. එයිද අපි අද රජයක් හැටියට මීට මාස 10කට 12කට ආසන්න කාලයක මේ රටේ තිබිච්ච අන්ත දුක්ඛිත අසරණභාවය අවසන් කරලා අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් ගෝලීය වශයෙන් පිළිගන්න රාජ්‍යයක් හැටියට ඉදිරියට ගමන් කරන්න හදන තැන. මෙතන මේ වැඩසටහන දෙකම වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි විරුද්ධ වීම අනිවාර්යෙන්ම අපි පිළිගත යුතුයි. මේ රටේ තවදුරටත් දේශපාලන න්‍යායපත්‍රය වෙනුවෙන් ජනතාව අපහසුතාවයට පත් කරලා තමන්ගේ බලය ලබා ගැනීම සඳහා කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එක. විශේෂයෙන්ම මේ කාරණාව තුලදී අපි මේ ඇති කරගෙන තියෙන අවබෝධතා කිවිසුම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ලබා දීලා තියෙනවා. එතකොට කිරියල්ල මැතිතුමා අද ප්‍රශ්න කරා, අපි විවාද කරන්නේ මොන පදනම උඩද කියලා. මේ ඉතා පැහැදිලිව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා මොනවාද කියලා තියෙනවා. ඒ වගේම මේ එකඟතා ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා විසින් කරලා තියෙන ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එකඟතාවයේ පළ කිරීමේ ලිපිය මෙහි අදහස් අන්තර්ගතය හැටියට තියෙනවා. ඉතින් මෙතන අපිට රහසිගතව කරන්න දෙයක් නැහැ. මේ සියලු කරුණු ඉතාම විනිවිද භාවයකින් කළා තියෙනවා. වෙනට අමතරව අපි මේ කාර්ය මණ්ඩල එකඟතාවය සැප්තැම්බර් මාසේ ලබා ගත්තට පස්සේ විධායක මණ්ඩල එකඟතාවය ලබා ගැනීම දක්වා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සියල්ල මේ පාර්ලිමේන්තුව තුළ අනුමත කළා තියෙනවා. පාර්ලිමේන්තුව අනුමත නොකර අපිට අපේ රටේ බජු සංශෝධන අරගෙන එන්න බෑ. පාර්ලිමේන්තුව අනුමත කරන්නේ නැතුව මේ අපි කරපු ප්‍රතිසංස්කරණ අපිට සිදු කරන්න බෑ. ඒ ඉඳ කවුරු හරි කියනවනම් මහජන නියෝජිතයෙක් පාර්ලිමේන්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව පිළිබඳව අපිට අවබෝධයක් නැහැ කියලා පැහැදිලිවම එම මහජන නියෝජිතයා ඉතාම අනවබෝධයෙන් කටයුතු කරලා තියෙන්නේ, වගහින් විරහිතව කටයුතු කරලා තියෙන්නේ. එයිද කිසිම සගවන්න කාරණයක් නැහැ. මේ සියල්ල අන්තර්ගතය මේ අපි හැමෝගේම මේ සවල් වල තියෙනවා. එකම දේ මේක හරියට බලන්න. මේක බලන්න නැතුව දේශපාලන කෝණයෙන් ජනතාව පීඩාවට පත් කරමින් ලබා දීලා තියෙන විසඳුම පිළිගන්නේ නැතුව, විසඳුමක් නැතුව රට අරාජික වීම වෙනුවෙන් කතා කරනාට විතරයි විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, අද අපේ රටේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය විනයක් නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම රටේ පාලන තන්ත්‍රය අරගෙන යද්දී විනිවිදභාවයක් වගවීමක් සඳහා අවශ්‍ය නීති රාමුව සකස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළද ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙනම් මේ එකකට කාටවත් කියන්න බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිට බලහත්කාරයෙන් පටවපුවා කියලා. අපේ රටේ ආර්ථිකය සීමාවක් නැතුව කඩාගෙන වැටෙද්දී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා කිව්වා අපිට මැදිහත්වීමක් කරන්න, අපිට සහයෝගය ලබා දෙන්න, අපි නැවත යථාවත් වීමේ වැඩපිළිවෙළකට යනවා කියලා. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපිට කළා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශණ අපිට ලබා දීලා තියෙනවා. ඒ සඳහා අපිට අත්‍යවශ්‍ය වෙලා තිබ්බා විශ්වාසය අපේ ණය හිමියන් සහ අනිකුත් රාජ්‍යයන් අතර ඇති කළා තියෙනවා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැම ප්‍රශ්නයක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා විසඳයි කියලා. මෙතනින් එහාට මේ අපි අත්විඳපු ආර්ථික ප්‍රපාතය, ඒකට හේතු කීපයක් තිබ්බා. කෝවිඩ් අර්බුදය එකක් වුණා, යුක්‍රේනය රුසියාව අතර අර්බුදය අපිට බලපෑමක් වුණා, අපේම රජයවන් විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවල තිබිච්ච අඩුපාඩුකම් හේතුකාරණා වුණා, තව ගෝලීය වශයෙන් නැතිවෙච්ච අනිකුත් කාරණා හේතුකාරණා වුණා. එතකොට අපිට තියෙන්නේ අපි නිවැරදි මාවතට එද්දී මේකෙන් අපි පාඩම් ඉගෙනගෙන නැවත ඒ වැරදි සිදු නොවෙන්න සහ වැරදි පරිපාලනයක් සිදු නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කරන එක. ඒ හින්දා අද අපිට සතුටු වෙන්න පුළුවන් යථාවත් වීමක් රටේ තියෙනවා. ඒක පේන්න තියෙනවා ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. ඒක විතරක් නෙමෙයි, මෙතනින් එහාට කළ යුතු වැඩ කොටස් ගොඩක් තියෙනවා. විකල්ප යෝජනාවලියක් නොතිබ්බත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරියට ගමන් කරද්දී කළ යුතු කාර්යභාරය ගැනත් කතා කරා. ඒක හොඳයි. අපේ රටේ අපදායන ශාස්ත්‍රය වැඩි කිරීම. හැබැයි සමහර අය අපදායනය පළවෙනි මාස දෙකේ 10%ක් අඩු වෙද්දි කිව්වා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියපු හින්දා අඩු වුණා කියලා. නෑ, ගෝලීය වශයෙන් නැති වෙලා තියෙන ආර්ථික අර්බුදය, ගෝලීය වශයෙන් නැති වෙලා තියෙන ආර්ථික අර්බුදය සියලු රටවල්වල ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කළා තියෙනවා. ඒ හැම රටක්ම දැඩි උද්දමනයකට මුහුණ දෙනවා. ඒ හැම රටක්ම ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් කරනවා. ඒ ශක්තිමත් ආර්ථිකයන් තියෙන රටවල් තමන්ගේ ආර්ථිකයන් කඩා වැටීම වළක්වා ගැනීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දැඩි බලපෑමක් එල්ල වෙනවා. ඒක ඉදිරියටත් එල්ල වීම සිදු වෙනවා. එහෙනම් අපි ඊටාම කල්පනාවෙන් ආර්ථිකය මෙහෙවීම සිදු කළ යුතුයි. ඒ වගේම මම ඊයේ දැකපු කාරණා කීපයක් තිබ්බා ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම විනිවිදභාවය කොහෙත් තියෙන්නේ කියලා ඇහුවා. අපි ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙන අනපනත් මේ සඳහා හොඳම උදාහරණ. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ අනපනත්. ඒ අනපනත් තුළින් දැඩි මූල්‍ය විනයක් රටේ නිර්මාණය වෙනවා. ජනතාවට තියෙන ප්‍රශ්නයක් එක. ජනතාව ප්‍රශ්න කරනවා අපේ බදු ආදායමට මොකද වෙන්නේ. ඊළඟට ලෝකේම විතරක් නෙමෙයි අපේ රටේ වංචාව හා දූෂණය පිළිබඳ කතා කරන අය බලාගෙන ඉන්නවා අලුත් වැඩපිළිවෙල තුළ මොකද්ද වංචාවට දූෂණයට තිර තියන්න රජය ගන්න පියවර කියලා. අපි තව සති කීපයකින් අරගෙන එන මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අපි සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙන දූෂණ විරෝධී පනත අපි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අපිට කවුරුත් කියලා ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. මේවා අලුත් ආර්ථිකයක් නිර්මාණය කරලා අලුත් පිළිගත් රටක් හැටියට ඉස්සරහට යද්දී ඊටම වැදගත් වෙනවා. ඊළඟට මූල්‍ය පාලනය. ඇයි අපේ රටේ උද්දමනය මෙච්චර වැඩි වුනේ? අපේ රටේ උද්දමනය වැඩි වීමට මූලික හේතුවක් උනේ එකක් ආර්ථික ගෝලීය ආර්ථිකය කඩාගෙන වැටුණා. අනිත් පැත්තෙන් මහදංගුව දෙගින් දිගටම මූල්‍යකරණයට අවශ්‍ය සහයෝගය රජයට ලබා දුන්නා ඒ අයවැය පරතරය පියවා ගැනීමට. හැබැයි ඉදිරියේදී අපිට සීමා වෙනවා.
විනාඩි දෙක කාලයක් තියෙනවා.
මන්තුමා මට කාංචන විජේසේකර අමතුමාගේ තව විනාඩි පහක් කාලයක් ලබා දෙන්න. ඒ අනුව මූල්‍යකරණය පිළිබඳ ඒ පැත්තෙන් මහ බැංකුවේ මූල්‍යකරණය සිදු කරා. අනික් පැත්තෙන් ඒ සිදු කළා ඇතිවන ආර්ථික බලපෑම සකස් කරගන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තේ නැහැ. එතකොට ඒක එකක් පාලනය වීම සිදු වෙනවා වගේම අතීතයේදී සිදු වෙච්ච වැරදි සිදු නොවෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, මම දැක්කා ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුව තුල කතා කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියන මනෝරාජිත කතාවක් කරා කියලා. ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වුණේ අර පෝලිං යුගය හරහා ඔවුන්ට අවශ්‍ය බලය ලබා ගන්න. ඔවුන් බලාපොරොත්තු වුණේ මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, මේ රටේ මිනිස්සු මැරෙද්දී අරගල කරද්දී අරගල වලින් ම්ලේච්ඡත්වයේ ක්‍රියාත්මක වෙද්දී ඒ හරහා බලය ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. එහිඳ මෙතන තියෙන්නේ දේශපාලනික වශයෙන් ඊර්ෂ්‍යාවක් මිසක් මේ ගෙන යන වැඩපිළිවෙළට තියෙන විරෝධතාවය නෙවෙයි. ඊළඟට විශේෂයෙන්ම මේ කියන්න හදනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිට තව ණය මුදල් දීලා අපි ණය උගුලකට අරගෙන යනවා කියලා. අපි කොහොමත් අද ණය ගෙවන්නේ නැහැ ද්විපාර්ෂික වශයෙන්. ඊළඟට බහුපාර්ෂික වශයෙන් අපි ණය ගෙව්වට ද්විපාර්ෂික වශයෙන් ණය ගෙවීම ආරම්භ කළ යුතුයි. අපි විශේෂයෙන්ම පසුගියදා ස්ප්‍රින්ග් මීටින්ස් වලදී මේ தத்துவය ඉතාම හොඳ தத்துவයක් හැටියට ලෝකයේ අනික් රටවල් පිළිගත්තා. අපි විසින් කැපවීමෙන් සිදු කරපු ප්‍රතිසංස්කරණ මේ පාර්ලිමේන්තුව මොන ආකාරයේ විවේචනයක් එල්ල කරද්දී සියලු කණ්ඩායම් එකක් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයගෙන යන වැඩපිළිවෙළටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මේ தத்துவයේ තේරුම් අරගෙන සහයෝගය ලබා දීමත් මේ රටේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජනතාව ලබා දෙන සහයෝගය සහ ඔවුන් තුළ තියෙන අදිෂ්ඨානයත් අගය කිරීමකට ලක් කරා. මොකද මේ කරපු ප්‍රතිසංස්කරණ ජනතාවට විඳවා ගන්න පහසු ප්‍රතිසංස්කරණ උනේ නැහැ. ඒක අමාරු ප්‍රතිසංස්කරණ වුණා. අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපිට පැරිස් සමාජය, චීනය, ඉන්දියාව මේ වගේ රටවල් අපිට ෆයිනෑන්සිං ඇෂුරන්සස් ලබා දීම පමණක් නෙවෙයි, ඊළඟට එතනින් එහාට ගිහිල්ලා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවල කොමන් ෆ්‍රේම්වර්ක් එකකට වැටෙන රටක් නෙවෙයි, එතනින් එහාට ගිහිල්ලා ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ නායකත්වය අරගෙන මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සඳහා පොදු වේදිකාවක් සකස් කරා. ඔවුන් විවෘත ආරාධනාවක් කරා එම පොදු වේදිකාවට අනිකුත් ණය හිමියන්ට එකතු වෙන්න කියලා. මේ தத்துவය ඉතාම සුබවාදී தத்துவයක්. ඇයි මේක ඇති වුණේ? රට නැවත නැගී සිටීම සඳහා දක්වපු කැපවීම සහ අදිෂ්ඨානයේ ප්‍රතිඵලයක් හැටියට. එහිඳ අපිට අද ජාත්‍යන්තරව සහයෝගය ලැබෙනවා. අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන පිළිබඳව අපිට විපක්ෂයේ මොන ආකාරයේ ප්‍රශ්න නැගුවත් ඒ කරන්නේ මොකද්ද කරන ක්‍රමවේදය පිළිබඳ අදටත් අපිට ප්‍රකාශයක් කරන්න බෑ. අපි කළ හැකි කළ යුතු සුදුසුම ක්‍රමවේදයන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපේ ණය හිමියනුත් විශේෂයෙන්ම බණ්ඩෝල් දස්සත් එක්ක අපි සාකච්ඡා කරලා පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. හැබැයි ඒ වැඩපිළිවෙල ඔය කියනවා වගේ මේ රටේ බැංකු පද්ධතියටවත් මූල්‍ය පද්ධතියටවත් EPF එකටවත් බලපෑමක් ඇති නොවෙන්න සහ කඩාවැටීමක් ඇති නොවෙන්න අවශ්‍ය තීන්දුව తీරන බවට පරිවර්තනය වෙනවා. ඒ හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට අවිල්ල තව ණය මුදල් ගැනීමක් ගැන කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමක් තිබුණත් නැතත් අපිට සාමාන්‍ය වශයෙන් 2023 ඉඳලා 27 දක්වා ඩොලර් බිලියන වර්ෂයකට බිලියන 4ක් ඒ වගේම 4කට ආසන්න
ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාශ්‍රයට පැන්.
අපිට බිලියන 4කට ආසන්න මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතු තියෙනවා. එහිඳ මේ ණය ප්‍රතිව්‍යුහගත කරනයක් කරලා මේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක් ගෙවලා අපි නැවත ණය තිරසාරභාවයක් තියෙන රටක් බවට සම්පූර්ණයෙන් පත්වීම ඉතාම වැදගත් වෙනවා. ඒක විතරක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වෙනකොට අපි ඉතාම හොඳ ජයග්‍රහණයක් ලබලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රාතිනිධියුමේ ශේෂය පළවෙනි කාර්තුව තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරේ අපිට ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන 56ක හිඟයක් එයි කියලා. හැබැයි අපි මේ කරපු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලවල හැටියට සහ අපිට රාජ්‍ය වියදම සහ රාජ්‍ය ආදායම කළමනාකරණය කිරීම තුල අපි මේ වෙනකොට 2023 අවුරුද්දේ පළවෙනි කාර්තුව තුල රුපියල් බිලියන 48ක ධනාගයක් ප්‍රාතිමික ගිණුමේ වාර්තා කළා තියෙනවා. මේව තමයි මේ ගිහිල්ලා තියෙන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල. එතකොට මේක විවේචනය කිරීම සාධාරණද? තමන්ගේම හදවතින් මහන්න මේක සාධාරණද විවේචනය? වැඩසටහනක් විකල්ප වැඩසටහනක් නැතුව විවේචනය කිරීම සාධාරණද කියන කාරණේ. එහිඳ අවසාන වශයෙන් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, එකක් මෙරට සාමකාමී පරිසරයක් නිර්මාණය වීම තුළ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනිකුත් මූල්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගය තුළ අපිට බිලියන 7ක් දක්වා අපේ අරමුදල් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව සංචාරක ව්‍යාපාරය අද සුබවාදී නැඹුරුවක් පෙන්නවා. අපි 2018 ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වයට ගමන් කිරීමේ ලක්ෂණ අද පෙන්නුම් කරනවා. පළවෙනි මාස තුනට ලක්ෂයකට වඩා සංචාරකයන් එක මාසයක අද ලංකාවට පැමිණලා ඒ තත්ත්වය අද අපිට යහපත් බවට පත් වෙලා අපේ විදේශ විනිමය තුල තිබ්බ පීඩනය අඩු වෙලා තියෙනවා. ඊළඟට ප්‍රේෂණ ප්‍රමාණය ගත්තොත් අපේ විදේශ ගමන් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය පළවෙනි කාර්තුව තුළ මේ වෙනකොටම 180කට වඩා වැඩි ප්‍රමාණයක් 2022 අවුරුද්දට සාපේක්ෂව ඇති වෙලා තියෙනවා. ඊළඟට අපිට ආදායමේ සුළු පහළ යාමක් තියෙනවා ජාත්‍යන්තරව ඇති වෙලා තියෙන ඉල්ලුම පහළ යාම තුළ. නමුත් අපි සිදු කරගෙන යන ප්‍රතිසංස්කරණ තුළ අද ආනයන වියදම අඩු වෙලා තියෙනවා. අපි බැලුවොත් අපි පළවෙනි මාස දෙක තුල 37% ආනයන වියදමක අඩුවක් අපි සිදු කරගෙන තියෙනවා. ඉතින් මේ හොඳ සුබවාදී ප්‍රතිසංස්කරණ අපි ඉදිරියටත් කරගෙන යනවා. අපි සියල්ල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවසාන වශයෙන් ගරු මූල්‍යයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම වැදගත් වෙනවා අපේ රටේ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යද්දී මහා බාණ්ඩාගාරය එහෙම නැත්නම් බදු ගෙවන ජනතාව ඒ වෙනුවෙන් දරන දායකත්වය අපි ඉවත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා. මේක සමහර ආයතන පෞද්ගලිකරණය වෙන්න පුළුවන්. සමහර ආයතන පෞද්ගලික රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය තුළ කලමනාකාරීත්වය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් අපි කිසිම අවස්ථාවක රජයක් හැටියට අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න සූදානම් නැහැ. අපේ ආර්ථිකය එක පැත්තකින් ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය වෙද්දී අනික් පැත්තෙන් පෞද්ගලික අංශය විසින් මෙහෙවන රජය නියාමනය කරන ආර්ථිකයක් බවට ලෝකය පිළිගත්ත මේ ක්‍රමවේදය තුළ ගමන් කරන්න අපි කටයුතු කරනවා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන්ම මේ තත්ත්වයට විරුද්ධ වෙන අයගෙන් අහන්න කැමතියි. අපේ රටේ ප්‍රධාන වශයෙන් පිළිගත් ආයතන 52ක් තියෙනවා රාජ්‍ය ව්‍යාපාර. ඒ රාජ්‍ය ව්‍යාපාර 52 2023 අවුරුද්ද සඳහා අලාභය රුපියල් බිලියන 1100යි. පිළිගත් අපේ රටේ වැදගත්සේ සලකන රාජ්‍ය ව්‍යාපාර තුල අලාභය රුපියල් මේ 52 විතරක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අලාභය රුපියල් බිලියන 1100යි. ඒ කියන්නේ මොකද්ද? අපේ බදු ආදායමත් සාමාන්‍ය තත්ත්වයක් බැලුවොත් 3%කට විතර ආසන්න ප්‍රමාණයක්. කොහොමද අපි සාධාරණීකරණය කරන්නේ? තවදුරටත් බදු වැඩියෙන් වැඩි කර අය කරලා එක පැත්තකින් බදු ආදායම වැඩි වුණාට අපි අලාභ ලබන රාජ්‍ය ආයතන සහ මේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සිදු නොකරන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන මොකද්ද තියෙන සාධාරණීයත්වය? එහිඳ අපි අලුත් වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙනවා. අලුත් ආර්ථිකයකට අපි ගමන් කරලා තියෙනවා. මේක ඉතාම ශක්තිමත්ව අපි ඉදිරියට යනවා. අපිට තව මාස 6ක කාලයක් දැඩි කැපකිරීමක් සිදු කරන්න සිදු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි පළවෙනි රිවිව් එකට යද්දී සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් මාසේ වෙද්දී අපි මේ ඉලක්ක සපුරා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. ඔබතුමාලා කතා කරපු සංශෝධන පිළිබඳව මේ පළවෙනි රිවිව් එකට එද්දී මේ පළවෙනි සමාලෝචනය කරද්දී ඒ සමාලෝචනය තුළ අපි ඉලක්ක සපුරා ගැනීම සහ ඒ ඉලක්ක ඉක්මවා ගමන් කිරීම තුළ අපිට පුළුවන් තවත් සාකච්ඡා කරලා තවත් යම් කිසි ලිහිල් භාවයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ කටයුතු කරන්න. නමුත් එතකන් අපිට කිසිදු ආකාරයක වෙනස්කමක් මේ ඇති කරගෙන තියෙන එකඟතාවලට සිදු කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ සියල්ල සිදු කරන්නේ මේ රටේ යහපතට සහ නැමත වාරයක් කිසිම අවස්ථාවක අපි අත්විඳපු ඒ දුෂ්කර ආර්ථික තත්ත්වයට ගමන් නොකරන්න අවශ්‍ය තීන්දුව. අවසාන වශයෙන් අපි ඉතාම හොඳින් දැනගන්න ඕනේ දෙයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විනාඩියෙන් අවසාන කරනවා. විවිධ සංගණන පිළිබඳව අද ප්‍රකාශ කරා. මම කිසිම ආයතනයක නමක් කියන්න යන්නේ නැහැ. හැබැයි ඔය කියපු ඔබතුමාලා අද කියපු මේ 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 2023 අවුරුද්දේ එක මන්ත්‍රීවරයෙක් කිව්වා ඍණ 9ක ආර්ථිකය කඩාවැටීම 2023 අවුරුද්දේ ඍණ 9යි කියලා එක්තරා ආයතනයක් කියලා තියෙනවා කියලා. හැබැයි ඔය ආයතනම තමයි කිව්වේ කිසිම අවස්ථාවක අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගන්න බෑ කියලා. හැබැයි අපි රජයක් හැටියට අපි ඒවට උත්තර දෙන්නේ නැතුව හිටියේ අපි ගෙන ගියපු වැඩපිළිවෙල තුල තියෙන විශ්වාසය නිසා. එහෙනම් මේ එක එක්කෙනාට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵල, සතුටු වෙන්න පුළුවන් සමීක්ෂණ එක එක ආයතන නිකුත් කරාට අපි පැහැදිලිවගෙන යන වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා 2023 අවුරුද්දේ ඍණ 3ක් කියලා පුරෝකථනය කරාට ඊට වඩා වැඩි වර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන් වේවි කියලා.
බොමිසුති. බොමිසුති කරා මත්තමනේ ඊළඟ ගරු කිරියලමෙන් තමයි
අපිට පැයක් දීර්ඝ කර ගන්න පුළුවන්ද ගරු? ශයන් විල් ඇග්‍රී ටු එක්ස්ටෙන්ෂන් ඔෆ් 1 අවර්. එක්ස්ටෙන්ෂන් ඔෆ් ද ටයිම්. Agreed. Thank you.
ශයන් නැමතුම
මම වාසුදේව නානාකාර මන්ත්‍රීතුමාට අභියෝග කරන්න යන්නේ නැහැ. එතුමාගේ උගත්කමට මම අභියෝග කරන්න යන්නේ නැහැ. එතුමාගේ ජේෂ්ඨත්වයට මම අභියෝග කරන්න යන්නේ නැහැ. හැබැයි මම කනගාටු වෙනවා එතුමා මේ ටේබල් කරලා තියෙන MOU එක තේරුම් ගන්නේ නැතුව මේ තුල අඩංගු ඔබ කණු මින් honorable වාසුදේව නානාකාර I don't want to run you down. You have been in the, I have been in the same government with you. Please refer to this. I'm sure your eyesight is not that weak. The MOU is there. Can you please read? The thing is this. You have a personal issue with the IMF. So I can't sort out that. I can't answer you that. You can refer. Honorable Vasudevan Anayakkara. Can you please refer to page number 84 and 85. You will have all details. So once you refer to this 84 and 85, you will realize, no, you are not gone. If you don't ask me this. If you have gone, you won't ask for this. I am sure you are misled, Honorable Kiriyala also. Because Honorable Kiriyala knows much better than this. During his government, the IMF programs were implemented. You have misled him also.
I'm very sorry
about this. Please refer. I'm sure you are knowledgeable enough to refer this. I'm sorry for talking to you like this also.
Karu, Vasudevada Anayakkara Mathumata Minitu Ataka Kala.
It's yet to come. It won't come.
කරු වාසුදේව නානාකර මහත්තයා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
කොච්චර වෙලාවක්ද?
මිනිත්තු 8යි.
10ක් කියලා මට දීලා තියෙන්නේ.
ඒව හවස් වෙනකොට හැමදාම හැම වෙනවා.
ආ හවස් වෙනකොට ආඩු වෙනවා. පුළුවන්ද?
ඔව්. ගරු මන්ත්‍රීතුමා මේ දැන් කල්තබන අදහසක් තියෙනවා. ඒක බලලා ඔබතුමාට දැනුම් දෙන්නම් කතාව කරගෙන යන්න.
මමයි. මම තර්ක කරන්න යන්නේ මේ කිවිසුම ගැන. ශ්‍රියන් ප්‍රේමසිංහ මැතිතුමා ගරුමැතිතුමා කියනවා නම් ඔච්චර තමයි ඔක්කොම කියලා. ඔච්චර තමයි නම් ඔක්කොම අවසාන හරි ඔබ කියනවා නම් අවසාන වශයෙන් කුමක්ද ක්‍රියාවට නගන්නේ? නෑ මේකේ නෑ. මේකේ තියෙන්නේ ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට්. What are the structural adjustments? No, you haven't said. No, you haven't given the undertaking. I insist that there is a further document. I insist. We will wait and see. You are hiding something. Of course you are hiding. Adu poliyata naya dena, ayavaya amaru kamsanda udau dena, hiravu nayaturu sleel karana, හොඳයි ආපත් පොලිය මුදලාලි ලෙස පෙනී සිටින මූල්‍ය අරමුදල ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධන ජවාරමේ ඉත්තෙකු ලෙස බව ඇමතිතුමා දන්නවාද? නෑ. ඔබ මේ දන්නවා වේවා නොවේවා ලෝකයේ ප්‍රධානම බලය ජාත්‍යන්තර මූල්‍ය වෙළඳාමයි. ඒ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳාමේ බලය තියෙන්නේ ප්‍රධාන සමාගම් 50ක් අතරේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලට සේවය කිරීම තමයි මූල්‍ය අරමුදලේ කාර්යය. ඒ කාර්යයට යටත්ව තමයි කාට කාටත් ණය දෙන්නේ උදව් කරන්නේ. ඊළඟට ඒ අනුව අපේ රටේ ආර්ථිකයේ සියලු මධ්‍යස්ථාන ඉඩකඩම් සියලු දේපළ ක්‍රමෙන් දේශීය විදේශීය ධනවතුන්ගේ පුද්ගලික අයිතිය බවට හැරවීම සඳහා පහසු ණයද සමග කොන්දේසි ද ඇත. ඒ කොන්දේසි තමයි මම කියන්නේ අද පෙනෙන්න නෑ කියලා ඔය MOU ඇතුලේ. හරි. ඒ කොන්දේසි ඒවි. ඒ කොන්දේසි ඒවි. එම කොන්දේසි ක්‍රියාත්මක වීම සමග ජනතාවගේ අයිතිය සහ ජාතික ස්වෛරීභාවය එකින් එක අවෝසි වෙලා යයි. ජාතික ස්වෛරීභාවය නැති වුණාට මොකද විදේශීය සමාගම් යටතේ හෝ හොඳ රැකියාවක් ආදායමක් තියෙනවා නේදයි ඔබ අහන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඒ මානසිකත්වයට ජනතාව පත්කරාට පස්සේ මේ පරගති රජයේ යටතේ ඒ මහජන සේවාවන් පුද්ගලික අයිතියට හරවන්නට කටයුතු කළාට පස්සේ කාටවත් කියන්න බෑ අපිට වැඩ වැඩි අපිට කරන්න වෙලා තියෙන අපිට වැඩ කරන කාලය දික් කළා අපෙන් ගන්න වැඩ ප්‍රමාණය වැඩි අපේ වැටුප මදි කියලා කියන්න බෑ. කම්කරු නීතිය දාට නෑ මතක තියාගන්න. දෙවෙනි එක මේ රටේ සේවාවන් සපයන අංශ පෞද්ගලිකාංශයට ගියහම ඊට පස්සේ සේවාවට ගාස්තු වැඩි වැඩියෙන් ණය කරනකොට උපයෝගිතා මණ්ඩලයක් නැහැ ඒවායේ ගාස්තු නියම කරන්න. මේ තමයි ඔබ කියන ලිබරල් මාකට් ඉකොනොමි එක. ඒකේ නැහැ කිසිම රෙගියුලේටරි මිකනිසම් එකක්. කම්කරු වැටුප ගැන හෝ සේවා ගාස්තු නියම කරන්න. ඒක තමයි එංගලන්තේ උනේ පෞද්ගලිකකරණය කරාට පස්සේ. ඊළඟට මේ අදහස් මුළුමනින්ම සාවද්‍යයි ඒ වගේම භයානකයි. අපේ දේපළ ආර්ථික මධ්‍යස්ථාන විදේශීය සමාගම් වලට අයිති වෙද්දී අපට ලැබෙන ආදායම් මා රැකියාවන් වෙනුවෙන් අපට විඳින්න වෙන මහන්සිය දුක් මහන්සිය වැඩි. ඒකයි මං කිව්වේ එදාට අපිව බේරන්න කම්කරු නීති නෑ. ඊළඟට අපේ ඉඩකඩම් ඒ කාලීනව ලෝකයට තියෙන අවශ්‍යතාවය අනුව කැකිරිවවන්න නම් ගන්නේ අපේ ප්‍රධාන ආහාරය අපේ රටේ වවා ගන්න එකත් අපට අහිමි වෙයි. ඒ නිසා අපි මේ අපිට ලබා දෙන ණය පසුපස්සේ මතක තියාගන්න එදා අර මීපැණි තවරු තනකොළ කකා ඉදිරියට ගිය මුවන් රළ මාලිගාව ඇතුලේ කොටු වුණා වගේ අපිවත් කොටු වෙන බව මතක තියාගන්න. මම එදාට ජීවතුන් අතර නොඉඳීවි. නමුත් අඩුගානේ මම මේක කිව්වයි කියලා මේ රටේ වාර්තා කළා මැරෙන්න පුළුවන් නම් ඒකත් අපට ඇති. අපේ ස්වෛරීත්වය අපේ ජාතික නිදහස නැතිවීම නැවත යටත් විජිත භාවයකට අපි පත්වීමයි. එනම් විදේශිකයන්ගේ වමනාව අනුව මේ පාලනය සිදුවීමයි. ඔව් සුද්දෝ කිව්වා දැන් අපි එනකොට තිබුණු රට නෙමෙයි මේ රට දැන් දියුණුවයි උඹලාට. ඒ නිසා යටත් විජිත පාලනය හොඳයි ස්වාධීන පාලනයකට වඩා කියලා සමහර සුද්දෝ ඉන්නවා අපේ රටේ ඒ වගේ කතාවල් කියන. පරංගි ලන්දේසි ඉංග්‍රීසි පාලනයන් පැවති කාලයේ උන් සමග එකතු සුළු පිරිසක් උන්ගේ නම් ගම් අරගෙන උන්ගේ වරප්‍රසාද භුක්ති විඳින් අපේ රටට විරුද්ධව උන්ට සේවය කළා. අදත් ඒකයි වෙන්නේ. අපේ ජාතික නිදහස උදෙසා සටන් කළ වීරයින් පාවා දීමට හෝ ඒ වීරයන් ඝාතනයට උන්ට රුකුල් දුන්නා එක් නැලි ගොඩලා වගේ අය බෞතරයක් ජනතාව විදේශික පාලකයන්ගේ ප්‍රවේණී දාසයන් බවට පත් වුණා. වසර 500ක් අපි අපේ නිදහස ස්වෛරීත්වයේ උදෙසා සටන් කළා. 1956 පසු අපි නිදහසේ සතුට භුක්ති විඳා 72 බ්‍රිතාන්‍ය රජුගේ කිරීටයේ බලයෙන් අපි කැඩී වැන් වුණා. දැන් අද මේ රටේ ජාතික නිදහස තානාන්තරයකට නැත්තම් රිදී කාසිවලට පාවා දෙන අය නැවත මෙහෙ මතු වෙලා ඉන්නවා. අද තිබෙන අර්බුදයෙන් මැඩි පීඩාවෙන් ජීවත් වෙන ජනතාවට ඉන්මිදීමේ මාවත රනිල් සහ පෝට්ටු කාර්යොත් අනේ අවාසනාවකට අපේ මහින්ද මහතාත් පෙන්වන්නේ නැවත යටත්ව සිභාවයට පත්වීමට යන මාවතයි. යටත්ව සිභාවය හා යටත්විත්ත ක්‍රමේ දැන් නවීකරණය කරලා තිබෙනවා. එදා මෙන්ම බ්‍රිතාන්‍ය සමාගමක් ඔස්සේ බ්‍රිතාන්‍ය හමුදාවක් පැමිණ රට අල්ලන්නේ නැහැ. ඒ වෙනුවට මූල්‍ය අරමුදල හරහා අපේ සම්පත් අපේ දේපොළ ඉඩකඩම් ආර්ථික ප්‍රතිපත්ති මෙහෙවීම ඇමරිකන් එක්සත් ජනපදයේ අභිප්‍රාය අනුව සිදු කිරීමයි සිදුවනු ඇත්තේ. අපට ඉඩ ලැබෙන හෝ ඉඩ ලබා ගන්නා පළවෙනිම අවස්ථාවක මේ වහල් භාවය පෙරලා දැමීමට අපි පොරොන්දු වෙනවා. මෙන්න මූල්‍ය අරමුදලේ වහල් කොන්දේසි.
ගරු මන්ත්‍රීතුමා, තව මිනිත්තු දෙක කාලයක් තියෙනවා ඔබතුමාට.
මල්ද
වැඩිපුර ලැබෙන මිනිත්තු දෙක.
එහෙනම් ඉතින් මම කියන්නම් අන්තිමට කියන්න තියෙන ටික. මම ඉල්ලනවා ඔබතුමාගෙන් මගේ කතාව ඉතුරු හරිය හන්සාට් එකට දාන්න කියලා. පිටු තුන හතරක් තියෙනවා.
හොඳයි, සභාගත කරන්න.
සභාගත නෙමේ අපේ ගරු නියෝජක කතානායක දොමනි හන්සාට් එකට දාමු. සභාගත කරොත් කියන්නේ අර මේක විතරයිනේ. මම ඉල්ලා ඉන්නවා
මගේ කරන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීතුමා.
ඔබතුමාට මේක දාන්න එකඟ වෙන්න. මොකක් හරි දාන්න බැරි වචනයක් තියුණොත් ඒ වචනේ කපලා දාන්න. නමුත් නැත්තම් මේ පිටු හතර අතුලත් කරන්නේ කියලා මා ඉල්ලා
ඉන්නවා. ඇමතිවරයෙකුට තමයි අවස්ථාව ලැබෙන්නේ මේ ඔබතුමා.
ඔබතුමාගේ අභිමතය පාවිච්චි කළා ගැන කල්පනා කළා.
හොඳයි, කල්පනා
කළා. මම අන්තිමට දෙක ගන්න කියන්න. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් හරි දිශානතියකට ගමන් කරන්නේ රනිල්ගේ නන්දලාල්ගේ ආ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග හේතු කොටගෙන මේ සිදුවේ ඇතයිද? පොදු පෙරමුණු සක්තම්ියන් මෙන්ම ආචාර ආර්ශ ත්‍රිල්වාද රාජ් සේනාරත්න මෙවන් ප්‍රකාශනිකුත් කරති. ත්‍රීවීලර් වියදුරෙක්ද ඒ අදහසම කීවේය. අද මෙය සාමාන්‍ය දැනුම බවට පත්වී තිබේ. ඒ සාමාන්‍ය දැනුම වාර්තාගත කරන්නේ කුමක්ද? ඒක බොරුවකුත් නෙමෙයි. නමුත් අනික් අතට ඒවායෙන් ඇත්තටම ඒවා විග්‍රහ කරලා බැලුවාම ඒවායේ අර්ථය මොකද්ද? ඉන්ධන පොලිම් නැත්තේයි අපි යෝජනා කරපු සලාක ක්‍රමය එදා ගෝඨාභය මහතා ක්‍රියාත්මක නොකර නිසා දැන් අපි ගෙවන්නේ නැහැ මේ ණය මුදල්. ඒ නිසා ඩොලර් මිලියන 2000ක් අද වෙනකොට ඉතුරු වුණා. ඒකෙන් තමයි ඔය නැටුන් නටන්. ඒකත් මතක තියාගන්න. ඒ ලෙවලු මිල අඩු වෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් වල මිල අඩු වීමත් එක්කලයි. ට්‍රාන්ස්පෝර්ට් වල මිල අඩු වීම සිද්ධ වෙනකොට ලෙවලු මිලත් අඩු වුණා. ඉඳ හිටෝ රුපියලේ අගේ ටිකක් වැඩි වෙනවා. නමුත් 160 196 ඉඳලා 360ට කොහමද රුපියලේ අගේ පහළ වැටුනේ? පහළ වැට්ටුවා නේද මා බැංකුව විසින්. අපි ඉල්ලලා තියෙනවා සිලෙක් කමිටි එකක් හොයලා බලන්න. ඇත්තටම අපට අවශ්‍යවති වුණාද බංකොලොත් බවට යන්න. ඒ
අවසන් කරන්න මන්තුමා.
ඒ ණයටික නෙගවා ඉන්න. අපට නියමිතව තිබුණා නේද තවත් එන්න මුදල්. ඒ ගාන පියවන්නට පුළුවන් වෙන්න. එසේ තිබියදී මේ පාර්ලිමේන්තුවටත් නොගියා හදිසියෙම අපි බංකොලොත් බවට පත් කරමින් ප්‍රකාශය කළේ මේ නන්දලාල් මහතා වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතුවයි. මේ අය එකතු වෙලා මේ රට බංකොලොත් කළා. ඊට පස්සේ කියනවා දැන් ඉතින් මූල්‍ය අරමුදල් නොගින් මොනවා කරන්නද? ඔයිට වඩා හොඳයි ඇහුවාම වහල් කමට වෙන මොනවා කරන්නද? වහල් කමට යනවා අර වෙන මොනවා කරන්නද කියලා ඇව්වා නම් ඊට වඩා හොඳයි. මම කියන්නම් විකල්ප විසඳුම
අවසන් කරන්න.
මම ඉවර කරනවා. අපේ ඵලදායිතාවය වැඩි කරගන්න ඕන ශ්‍රමේ, අපේ ප්‍රාග්ධනය වැඩි කරගන්න ඕන. කොහොමද කරන්නේ? මේතර උද්දමනයක් තියෙද්දි මෙච්චර අමාරු කම්මලට මිනිස්සු මුණ දීලා තියෙද්දි මේ කොහොමද ඵලදායිතාවය වැඩි?
අවසන් කරන්න. අන්තිම අවසන් කරන්න.
මේ සේවකයින් පංගුකාරයින් කරගත්තොත් මේ ව්‍යවසායන් තුල අපට පුළුවන් වෙනවා ප්‍රාග්ධනයක් වැඩි කරගෙන ඵලදායිතාවයත් වැඩි කරගන්න.
එහෙම
වුණා නම් අපි අවුරුදු 5ක් යනකොට මේ මුදල් ආපහු ගෙවීමේ පුළුවන්කමටත් එනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ අන්තිම වචනේ මේකයි මගේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ නියමයේ යටතේ
භෞමිකයේ ඔබතුමා කාලේ වැඩිපුර ගත
ආනයන ප්‍රතිපත්තියක් තවත් බිලියන 6-7ක ණය පටලැවිල්ලක් මේ රටේ බෙල්ලේ ඔතලයි. අද මේගොල්ලන් මිනිවලට යන
භෞමිකයේ ගරු ගාන්ත කරන තිලමෙන්තෝ
අතිකෝ රාසියක් සිට නිසා තව පැයක් විවාදයේ දික් කරන ලෙස අපි ඉල්ලා හිටිනවා.
සභානායකතුමා එකඟයි. ගරු රාජ්‍යමත්තුමා
නියෝජ්‍ය කතානායකතුමනි, මට එක මිනිත්තුවක් දෙන්න කාරණයක් පැහැදිලි කරන්න. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් වාසුදේව නානායක්කාර මැතිතුමත් දිගින් දිගටම කියා සිටියේ මේ රටේ ණය ගෙවා ගන්න බැරි වෙලා අපිට ණය ගෙවා ගත නොහැකි රටක් බවට ප්‍රකාශ කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙත ගමන් කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක සම්පූර්ණ සාවාද්‍ය කතාවක්. අපිට විදේශීය වශයෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය ගෙවන්න බැරි බව දැනුම් දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගමන් කරන්න මේ ණය බංකොලොත් භාවයක් විය යුතු නැහැ. විවිධ රටවල් ගිහිලා තියෙනවා බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා. එහෙනම් අපි ඒ ගත යුතු සුදුසුම තීන්දුව අරගෙන තියෙනවා. හැබැයි මට කනගාටු, අපි දේශපාලනික වශයෙන්ුත් රාජ්‍ය පාලනය කරන කිරීම වශයෙන්ුත් කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අද වෙනස්ව හිතන්න වෙලා තියෙනවා. ඒ වෙනස්ව හිතන්න වෙලා තියෙන්නේ 1970 දශකයේ රටේ ලෝකෙ තිබ්බ තත්ත්වය නෙමෙයි අද තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි නැවතත් 70 යුගයට යන්න උත්සාහ කරනවා නම් අපේ රටේ තරුණ පරම්පරාවට සිදු කරන අනාගත පරම්පරාවට සිදු කරන බරපතලම අපරාධයක් ඒක. ඒ හින්දා විශේෂයෙන්ම මේ ප්‍රකාශය අපි නැවත වාරයක් රජයක් හැටියට හෙලා දකිනවා. අනික මේ රට ගොඩනැංවීමේදී මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා සහ නිලධාරීන්, මහ බැංකුව අධිපතිතුමා සහ නිලධාරීන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ලබා දීපු සහයෝගය අවතක්සේරු කරන්න එපා. මේ විදිහට රටේ කන්න බොන්න නැතුව දවස් ගණන් පෝලිං වල ඉන්න රටක් මේ තත්ත්වයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අරගන්න පුළුවන් වුණේ නිලධාරීන් ලබා දීපු සහයෝගය නිසා. එහෙනම් මේ විදිහට රටේ අපහසුතාවම ගරවන නිලධාරීන්ට දිගින් දිගටම පහර ගහද්දි දේශපාලනඥයන්ට පහර ගැනීම වෙනස් දෙයක්. මට මම අවසර කරන දිගින් දිගටම පහර ගහද්දි ඇයි ඒ නැවත වාරයක් අර තිබිච්ච තැනට මේ රට අරගෙන යන්නේ? එහෙනම් වැරදි ප්‍රකාශ කරන්න එපා. ඒ තුන අද තරුණ ප්‍රජාව බොහොම බුද්ධිමත්. ඕන කෙනෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මොකද්ද, ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. මේ විදිහට ඇවිල්ලා හනමිටි අදහස් එක්ක අපි කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුවට දෙන විරෝධය වැඩි වෙයි.
භෞමිකයේ ගරු ජයන්ත වීරසිංහ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා. ජයන්ත වීරසිංහ මැතිතුමා, ඔබතුමා කතා කරන්න.
80
ගරු මැතිතුමා කතා කරන්න.
මට විනාඩි කීයක් තියෙනවද ගරු?
මිනිත්තු 8ක් තියෙනවා ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි වැදගත් සාකච්ඡාවක් යන අතරේ මටත් වචන ස්වල්පයක් කතා කරන්න අවසර දීම ගැන ස්තුතිවන්ත වෙමි. ඇත්තටම ඔබතුමා දන්නවා ඇති, මම මාස 2කට පස්සේ පාර්ලිමේන්තුවට ආවි හිසේ ශෛල්‍ය කර්මයක් කළා. එමා සතුටු වෙනවා මට මේ විවාදයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා මෙතන විවාදයක් නෑ මේ සම්බන්ධව. ඒ තමයි රට විශාල ආර්ථික අර්බුදයකට මූණ දීලා තියෙන අවස්ථාව. දැන් මේකට එක එක්කෙනාට බැන බැන ඉඳලා වැඩක් නෑ. මෙතනින් එහාට කරන්නේ මොකද්ද කියන එකයි වැදගත්. මේවැනි අවස්ථාවක මේ වැටිලා තියෙන බරපතල ආර්ථික පසුබෑමෙන් ජයගන්නට අත්‍යවශ්‍ය වෙන මේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට එම ආර්ථික ගැටලුවලින් අපිට ජයගන්න හැකිවන මූලික දේ තමයි ගරු ජනාධිපතිතුමා කරලා තියෙන. මම කියන්නේ නෑ මේ ණය අරගෙන විතරක් ඉන්න කියලා. ඒක එහෙම නෙවෙයි කරන්නේ. මෙතනින් එහාට අපි මේ ලැබෙන ණය ප්‍රමාණය හරියට පාවිච්චි කළා. ඊට පස්සේ අලුත් ආයෝජන ගෙනල්ලා මිනිසුන්ට රැකියාව ලැබෙන විදිහට ආයෝජන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් රජය කරනවා. ඒකේ වචන දෙකක් නැහැ. නමුත් මේ වෙලාවේ මොකද්ද තියෙන විකල්පය? නිකන් කියන්න පුළුවන්ද දැන් මේ ආපහු අර පෝලිං යුගයට යන්න කියලා කියන්න පුළුවන්ද? ඒම නිසා මම මේක දකින්නේ ජනාධිපතිතුමා ගත්ත සාධනීය පියවරක් හැටියට. මේක ඒ විතරක් නෙවෙයි, මෙවැනි දුෂ්කර අවස්ථාවක ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ බලවත් විශ්වාසනීය භාවයක් ඇති වෙලා තියෙන බව පේනවා මේකෙන්. මේ අපිට දීලා තියෙන මූල්‍ය පහසුකමෙන් දැන් කාටවත් කියන්න පුළුවන්ද මේක මේ නිකම් මූල්‍ය පහසුකමක් දීලා අපි ඔන අය බරට අල්ල ගන්න නැහැ. මේ කතා කරන මොහොත වෙනකොටත් මගේ මේසෙ උඩ තියෙනවා ඇන්ටි කරප්ෂන් බිල්, එහෙම නැත්නම් දූෂණ විරෝධී පනත. අපි මේ IMF ක්‍රියාපටිපාටිය මෙතන තර්ක කරනකොටම ඒකේ තියෙන ප්‍රධානම අංගයක් වන දූෂණ විරෝධී පනත මේසෙ උඩ. ඉතින් කාටද කියන්න පුළුවන් මේක මේ අරහෙන් අපි එහෙට යටත් වෙනවා, මෙහට යටත් වෙනවා කියලා? මේට වඩා මොකද්ද සර්වසාධාරණය පෙන්නන්න මේට වඩා හොඳ සාක්ෂිය මොකද්ද? එම නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මොන තරම් ආර්ථික අර්බුදයකට වැටලා තිබුණාද කියලා අපි කවුරුත් දන්නවා. ඒකට මේ එහාට මෙහාට දොස් කියලා වැඩක් නැහැ. අපි පුළුවන් තරම් ණය ගෙව්වා, අපේ ආදායම අඩු වෙගෙන ගියා, ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ මේ IMF රිපෝට් එකේ ඒගොල්ලෝ ඒක අප්‍රීෂিয়েට් කළා, ඒගොල්ලෝ ඒක අගය කළා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මෙන්න මේ හේතුව නිසා ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණේ කියලා. ඉතින් ඒකෙන් ගොඩ එන්න අපිට බිලියන 3ක් මූලික වශයෙන් දීලා තියෙනවා. ඒකෙන් කොටසක් දැන් මුදාරින්න ලෑස්ති කරලා තියෙනවා. ඒ මොකද්ද මේකේ වැරද්ද? අපි කියන්නේ නැහැ ණය අරගෙන කාලා බීලා ඉවර වෙන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. රජය මේ ණය හරියට කළමනාකරණය කරලා අනිවාර්යෙන් ඊට පස්සේ ආයෝජන ගෙනල්ලා රටේ කර්මාන්ත බිහි කළා. ඒ ආයෝජන වලින් අපේ අපනයන වැඩි කළා, ආදායම වැඩි කරගත්තොත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිකන් දොස් කියන්නේ නැතුව අපි බලන්න ඕනේ මොකද්ද මෙතන වෙන තිබුණ විකල්පේ. IMF එකට යාම ඇර ඒක මේ ඇමරිකාවෙන් පාලනය කරන අය, අරකෙන් පාලනය කරන අය කියලා අපි මේ මෙතන මේ තර්ක දාලා වැඩක් නැහැ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවට 2023 මාර්තු 20 වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මාස 48ක කාලයකට අපි දන්නවා ඩොලර් බිලියන 2.9ක් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අනුමත කරලා තියෙනවා. දැන් එහි පළමු වාරිකයේ ලෙස ඩොලර් මිලියන 333ක් මිලියන එතන දැන්ට නිදහස් කරලා තියෙනවා. දැන් මොකද්ද කාටවත් කියන්න පුළුවන්ද මේ ඇමරිකාවට යටත් වෙනවයි මේකෙන් අරහෙට යටත් වෙනවයි කියලා? නෑ. මේ දෙන මුදල් කළමනාකරණය කර ගැනීම අපේ යුතුකම්. ඒක නොකර ඉන්නේ නෑ. ඒකේ පළවෙනිම පියවර තමයි දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කළ තියෙන දැන් තියෙනවා මගේ මේසෙ. ඉතින් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරිපත් කළා තියෙන වාර්තාවේ පැහැදිලිව අගය කළා තියෙනවා අපි මේ තත්ත්වයට වැටීමට හේතු වුණේ මොකද්ද කියන. COVID-19 බලපෑම ඒකම අපි විදේශ ණය දිගින් දිගටම ගෙව්වා. ඉතින් ඒ අය දන්නවා අපි අමාරුවේ වැටුනේ අපේ ආදායම අඩු වෙගෙන එද්දිත් අපි ණය ගෙවීම නිසා කියලා. එතන අවංකකමක් නැද්ද? අන්න ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කරලා මේ මුදල් අපිට දුන්නේ. මේ මුදල් ටික අරගෙන යටිමඩි ගහගන්න නෑනේ. මේ මුදල් ආයෝජනය කරන එක කරනවා, අපනායන වැඩි කරනවා, කර්මාන්ත වැඩි කරනවා, රැකියා සුලභ වෙනවා. එතකොට තත්ත්වය වෙනස් වෙනවා. කලින් නියෝජ්‍ය කතානායකතුමනි, මේ IMF වාර්තාවේ
මිනිත්තු දෙකක් තියෙනවා ඔබතුමාට.
ඒක නේ නවීන ආදි දෙක කියන්නේ. ඉතින් මේ බොහොම අඩුයි කාල සීමාව, කමක් නැහැ මම පුළුවන් විදියට කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ උද්ධමනය අපි දන්නවා සෙප්තැම්බර් 2022 සෙප්තැම්බර් මාසේ වෙනකොට 69.8. ඒ හිතන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ඒකම ආහාර උද්ධමනයේ 94% වට පත් වුණා. අද කොහොමද? අද ඒ තත්ත්වය අඩු වෙලා සමනය වෙමින් යනවා. කාටවත් ඒවට නෑ බෑ කියන්න බෑ. එතකොට මේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවායි අරකයි මේකයි කියන කතාව වැරදි. ඉතාම පාඩු ලබන ආයතන ප්‍රතිවිහෝ ගත කිරීමට කියලා කියලා තියෙනවා. දැන් කොහෙද කියලා තියෙන්නේ කුඩු කොල්ලකට විකුණන පල්ලයි කියලා? කොහෙද තියෙන්නේ? ඉතින් මේ නිකන් කතාවල් හදනවා. මේ වකාර විකුණනවා. මේ අපි වෙද්දේසි ලන්තයක් බවටපත් වෙනව නැහැ. පාඩු ලබන ආයතන පුළුවන් තරම් ප්‍රතිව්‍යුහය ගත කරලා ඒවා ලාභ උපයන ආයතන බවට පත් කරනවා නම් ඒක වරදක් නැහැ. එතකොට මේ ඒ ප්‍රතිව්‍යුහය ගත කිරීම කොහෙවත් කියලා තියෙනවද කුණු කොල්ලයට කරන්නේ කියලා? ඔය ඉතින් දැන් අතීතේ නෙවෙයිනේ වාසුවන්තුනි, අපි ඉන්නේ මේ වර්තමානේ. ඒක වෙන්නේ නැහැ. ඒකට බයෙන්ද පයි එක වෙන්නේ නැහැ. මේ 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 මට මොහොතක් තව දෙන්න. මේ IMF ලියවිල්ල බලනකොට ඒකේ පැහැදිලිව තියෙනවා ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙන අයුරින් ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිත ආයතනයක් පිටුවීමට යෝජනා කළා තියෙනවා. දැන් ඒ ආයතනය කවුරු යටතද තියෙන්නේ? ඇමරිකාව යටතේද? නෑ. ඒක පැහැදිලිව කියලා තියෙනවා මුදල් අමාත්‍යාංශයට වග කියන ආයතනයක් මේක කියලා. ඒ මොකද්ද මේ අපි ඇමරිකාවට යටත් වෙනවයි කියලා මේ
කාලය අවසන් වෙනව ගර්මන්තුමා. අවසන්
කරට මොහොතක් දෙන්න ඔබතුමා. සුළු මොහොතක්. ඉතින් එබ නිසා මම මේ කියන්නේ මේ වෙලාවේ තියෙන හොඳම විකල්පය තමයි මේ IMF එකෙන් දෙන මුදල් අරගෙන ණය වේවි ණය වේවි දිගටම ඉන්නේ නැතුව අපි අපේ ආයෝජන ගෙන්නගෙන රට දියුණු කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ වාතු ඇමතුමනි. බ්‍රික්ස් කිය මොකක් වුණත් මේ බලන්න පැරිස් ඒ කණ්ඩායමයි චීනය ඉන්දියාව ඔක්කොම අපිට උදව් කරනවා මේ අවස්ථාවේ. කියවෙයි ආගේ කරනවා. හැම එක මේ ඇමරිකාවට යටත් වෙනවා කියලා බිල්ලව ගන්න එපා. කරුණාකර. එම නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ මට මේ කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මං අසනීපෙන් ඉඳලයි මේ ආවේ. ඔළුවේ ශල්‍ය කර්මයකට පස්සේ මට මේ අවස්ථාව ලබා දීම ගැන නැවත ස්තුතිවන්ත වෙමින් මානිහා.
බොහොම ස්තුතියි ඔබතුමා. ගරු ඩල සලහපෙරම් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම මමගේ මිත්‍ර කංචන විජේසේකර ඇමතුමාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මම බොහොම හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා මේ දශක 4කට ආසන්න තනිකඩ ජීවිතයේ නිමාව මේ වසර තුලදී නිමා කරන්න එතුමාට හැකියාවක් ලැබේවා කියලා. ගරු නියෝජක කතානායකතුමනි, මේ වැදගත් විවාදයට අපි ප්‍රවේශ වෙන කරුණු අතරේ අද දෙවැනි දවසේ නියෝජක කතානායකතුමනි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සමග බද්ධ වීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොයෑම ආදි වශයෙන් ඩිවිෂන්ස් කීපයක් අපිට පේනවා. අපි ජාතික නිදහස් නිදහස් ජනතා සභාව විදිහට මේක දිහා බලන්නේ සැකයෙන්. අපි එකෙන් අදහස් වෙන්නේ නැහැ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මුල්‍ය අරමුදලේ සහාය ඉල්ලීම වැරදි කියලා. අපි ඒක ප්‍රතිපත්තියක් විදිහටම කියන්නට ඕනි. මට මතකයි 2007 අවසානයේ යුද්ධයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක අපේ භාණ්ඩාගාරය ඇවිල්ලා ඒකට කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා රිසර්ව්ස් විදේශ සංචිත ප්‍රමාණය මාස 3කට පමණයි තීන්දි කියලා. එලා අපි කැබිනට් මණ්ඩලය විතර තීන්දු කරා මුල්‍ය අරමුදල විතර යන්න 2.6 බිලියන බේලවුට් එකක් අපිට ඒ අවස්ථාවේ මුල්‍ය අරමුදලෙන් ලැබුණා. එනිසා අපි අපේ තර්කය ගොඩනගන්නේ මුල්‍ය අරමුදල වෙත යන එක ගැන නෙමෙයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සමග කොන්දේසියකින් තොරව කොන්දේසි සමග බද්ධ වීම වැළඳ ගැනීම. මේක තමයි තියෙන ගැටලුව ගරු නියෝජක තනායකතුමනි. අපි ඒක නිසා මේක දිහා සැකයෙන් බලනවා. මොකද සැකයට කාරණා එකක් තමයි අපේ රටේ ඉතිහාසය ගත්තොත් අපි 1965 ජූනි මාසේ ඉඳලා මේ වෙනකොට මේ 17 වෙනි වතාවට අපි ගමන් කරලා තියෙනවා. මේ 17 වෙනි වතාවෙන් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහතුමා මේ 17 වෙනි වතාව ගිහිල්ලා අපි බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් අපි අරගෙන තියෙනවා ණය වශයෙන්. මින් බිලියන 3කට වඩා අරගෙන තියෙන්නේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කෝ ජනාධිපතිවරයා විදිහට එක වතාවක්, අගමැතිවරයා විදිහට තුන් වතාවක් සහ කැබිනට් ඇමතිවරයෙක් විදිහට 4 වතාවක් නියෝජනය කරපු ආණ්ඩුවල. හැබැයි ඉතිහාසෙ මොකද්ද වෙලා තියෙන්නේ? අපි ඒ ගත්තු මුදල් ඥානන් විතව රටේ අනාගත වෙනුවෙන් ආයෝජනය කරාද, එහෙම නැත්නම් පරිභෝජනය වෙනුවෙන්ද මේක අපි මේ මුදල් ලබා ගත්තේ? ඉතින් පැහැදිලිව පේන්න තියෙන කාරණාව තමයි ගරු නියෝජක තනායකතුමනි, මේ මුදල් අපි ඉතිහාසයේ ඥානන් විතව ආයෝජනය කළා නෑ. සමහර දේශපාලන අවස්ථාවන් වෙනුවෙන් අපි මේව පාවිච්චි කරලා තියෙනවා. ඒක එක කාරණාවක්. ඒ වගේම දෙවෙනි කාරණේ මම ඔබට කිව්වේ මේ මුදල් අපි අරගෙන තියෙන ඉතිහාසය පුරාම තවත් ණය ගැනීමකට මාවතක් විවර කර ගැනීමට විනා රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් විතර නෙමෙයි. දැන් මේ වතාවේ අපි මේක තියා බැලුවම අපිට පේන්නේ මොකක්ද? ඒ පෙන්නේත් තවත් ණය ගන්න පාරක් හදා ගන්න ගත්ත ආයෝජනයක් විදියට. ඒක තර්කයක් ඇතුව කියන්නේ හිස් වචන නෙමෙයි ගරු නියෝජක තනායකතුමනි. එසේ මම කිව්වේ මේ පිළිබඳව අපි බලන්නේ සැකෙන්. එනිසා අපිට චෝදනා කරන්න එපා ගෞරවනීය අපේ මිතුරන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ආර්ථික අවපාතයකට රට ගොදුරු වෙච්ච වෙලාවේ ඒ ආර්ථික අවපාතයෙන් මිදෙන්න ආණ්ඩුවක් උත්සාහ ගන්නකට ආණ්ඩුවේ කකුලෙන් අදින්න හදන උත්සාහයක් විදියට, ඒකට බාධා කරන හදන අවස්ථාවක් විදියට අපිට ඉල්ල දික් කරන්න එපා. අපේ දේශපාලන අල්මාරිවල එහෙම ඇටසැකිලින්නේ අපි ඉතිහාසෙම කළ නැහැ. හැබැයි එහෙම කරපුවා ඉන්නවා. ඔබතුමාට මතක ඇති ඔබතුමා පළාත් සභාවේ ගරු නියෝජක තනායකතුමනි, යුද්ධය අවසාන අවස්ථාවේ මට මතකයි වෙන විකල්පයක් නැතුව HSBC බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ණයට ගන්න එදා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුව තීරණය කරා. එදා ඊට විරුද්ධව කවුද HSBC බැංකුව ඉදිරිපිටට ගිහිල්ලා මේ මිලියන 500 මේ ආණ්ඩුවට දෙන්න එපා කියලා කවුද උද්ඝෝෂණය කරේ? එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය තමයි ඒ උද්ඝෝෂණය කරේ දෙන්න එපා කියලා. යුද්ධය තාම තීරණාත්මක අවස්ථාවක් තියෙන වෙලාවේ එහෙම හැසිරීමක් විදියට අපේ විරෝධය කියව ගන්න එපා. ඊට වඩා ප්‍රබුද්ධ විදියට අපි මේකට මැදිහත් වෙලා තියෙන්නේ. මම මේක සභාගත කරන්නම් දන්නේ නැති කවුරු ඉන්නව නම් 2007 8 වෙනි මාසේ 31 වෙනිදා මේ ලංකදීප පත්‍රයේ මේක සභාගත කරන්න මේ උද්ඝෝෂණේ පින්තූරක් තියෙනවා. අපි මේ උද්ඝෝෂණේ සමහරු දැන් කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ. ඒක වෙනම කතාවක්. ඒ එහෙම ප්‍රාථමික විරෝධයක් ගෝත්‍රික විරෝධයක් නෙමෙයි කරු කතා නැගතුමනි. ඒ නිසා මම ලොකු වෙලාවක් නැහැ. මම හිතන් තව විනාඩි 4කට වඩා නැතුව ඇති ඔබතුමා මං දිහා බලන විදියෙන් පේනවා. ඒ නිසා එක කාරණාවක් විදියක්. එක කාරණාවක් එකම කරුණක් විතරක්. දැන් මේකේ ඔබ්ජෙක්ටිව්ස් 6ක් ගැන සඳහන් වෙනවා. අරමුණු 6ක් ගැන. මේ 6න් පළවෙනි අරමුණ ඇතුළේ තියෙන ප්‍රධාන කාරණා තුනෙන් එකක් තමයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම.
ඒ හරි වචන කියන්නේ.
ඉතින් මෙහෙම ඉතිහාසයේ වචන කීපයක් ආවා. ජනතාකරණය කියලා වචනයක් ආවා. පුද්ගලිකකරණය කියලා වචනයක් ආවා. පුද්ගලිකකරණය කියලා වචනයක් ආවා. දැන් ප්‍රතිව්‍යුහගත කරන කියලා තියෙනවා. එහෙම කරන්න ඕන ආයතන තියෙනවා. IMF ආයතනෙම එම ආයතන හතරක් අඳුනගෙන තියෙනවා. මෙන්න මේව ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා නම් කළා තියෙනවා. අඳුනගෙන නෙමෙයි නම් කළා තියෙනවා. තව 52ක් ගැන කියනවා.
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා මුතුමාට.
හැබැයි නම් කරන්නේ නැහැ. ඇයි නම් කරන්න බැරි? මොකද තියෙන ගැටලුව? අපි ප්‍රතිපත්තියක් විදිහට ප්‍රතිව්‍යුහගත කරනවට එරෙහි කණ්ඩායමක් නෙමෙයි. මම ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට අපි රාජ්‍ය මාධ්‍ය හතරක් තියෙනවා. අධ්‍යක්ෂකවරු මණ්ඩල හතරක්, සභාපතිරු හතරක්, GM 14ක්. ඇයි මේක එකක් කරන්න බැරි කියලා යෝජනාවක් කැබිනට්ට ගෙනිච්ච කෙනා. පොල් සම්බන්ධයෙන් ආයතන තුනක් තියෙනවා. කොහේන ඩෙවලොප්මන්ට් බෝඩ්, කල්ටිවේෂන් බෝඩ්, රිසර්ච්. එක පොල් ගෙඩියට. ඒව එකතු කරන එක වෙන්න ඕන දෙයක්. අපිට විරුද්ධ නෑ. හැබැයි මේ ප්‍රතිව්‍යුහගත කරන ඇතුලේ සැකයක් තියෙනවා. ඇයි මේ ලේඛනය අඩුගානේ සභාගත කරන්නේ නැත්තේ? අපි සැකෙන් බලනවා. සැකෙන් බලන හේතුව මොකද්ද? ඉතිහාසයේ 987 දරු JR ජවර්ධන ජනාධිපතිතුමා මට මතක නැහැ පනත පැරණි ජේෂ්ඨ මන්ත්‍රීවරුන් මතක ඇති පනතක් ගෙනාවා රාජ්‍ය සමාගම් පුද්ගලිකකරණය කිරීමේ පනත කියලා. ඒ යටතේ හැසිරෙච්ච විදිය නිසා ඒකට නාකත දීප එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් එහෙමම ක්‍රියාත්මක නිසා තමයි මේ සැකේ මතුවෙන්නේ. මම ඔබතුමාට මට ඉඩ දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ආයතන 80ක් රාජ්‍ය ආයතන ජනතාකරණය කියලා කියන වචනේ පුද්ගලිකකරණය කියලා කියන වචනේ පාවිච්චි කළා. ආයතන 80ක් ඒ ආයතන ඇතුළෙත් එහෙම කරන්න ඕන ආයතන ඇති. හැබැයි මොකද්ද කරේ? සිලෝන් ඔක්සිජන් ආයතනය මම වගකීමෙන් කියන්නේ ඇස්තමේන්තු ගත මුදල ඩොලර් මිලියන 68යි. හැබැයි කීයට දුන්නේ? ඩොලර් මිලියන 7ට. ඊළඟට තුල්ලිරිය පේකම්මල ඇස්තමේන්තු ගත මුදල ඩොලර් මිලියන 100යි. කීයට දුන්නේ? ඩොලර් මිලියන 70ට. හිඟුරාණ සීනිකම්මල ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1200යි. කීයට දුන්නේ? රුපියල් මිලියන 128ට. පරණ යකඩ විකුණලා හිඟුරාණ කම්මලේ ඒ මිලියන 128 ඒ ආයෝජකයා හොයාගත්තා. කැලණි ටයර් සමාගම රුපියල් මිලියන 400ට දුන්නේ.
කාලය අවසන් වෙන ගර්මන්තෝ.
රුණු සිමෙන්ති කම්මල මිලියන රුපියල් මිලියන 200 විනාඩි දෙකක් දෙන්න කරු කතා නැගතුමනි.
ඔබතුමාගේ විනාඩි දෙක ඒ පැත්තෙන් කාගෙන්ද අඩු කරන්නේ?
බොමිසුති.
හරි බොමිසුති.
බොමිසුති. ගරු නියෝජ්‍ය කතා නැගතුමනි.
ඔබතුමාට වෙලා වෙන් කළ නැහැ. නෑ ඔබතුමාට වෙලා වෙන්
කළ නැහැ.
හිටපු නියෝජ්‍ය කතානායක හම්බෙන්නේ
නැහැ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේක පදනම් වෙලා තමයි මේ සැකය මතුවෙන්නේ. දෙවෙනි කාරණේ වැදගත්ම කාරණේ. රටේ දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි 16 වෙනි, 17 වෙනි, 18 වෙනි, 19 වෙනි සතවර්ෂවලදී ජාතික ආරක්ෂාව කිව්වේ මොකද්ද? ආක්‍රමණයකට රට සූදානම් කරන එක. ආක්‍රමණික හමුදාවකට මුහුණ දෙන්න අපේ රට සූදානම් කරන එක තමයි ජාතික ආරක්ෂාව කියලා නිර්වචනය වුණේ. හැබැයි අධ්‍යතන යුගයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ආරක්ෂාව කියන්නේ ඊට වඩා පළල් විෂයක්. සෞඛ්‍ය ආරක්ෂාව ජාතික ආරක්ෂාව.
අවසන් කරන්න ගරු.
තොරතුරු වල ආරක්ෂාව ජාතික ආරක්ෂාව. බලශක්තිය ආරක්ෂාව ජාතික ආරක්ෂාව. අපේ සම්පත් වල ආරක්ෂාව ජාතික ආරක්ෂාව. ස්වභාවික සම්පත් වල. දැන් එවැනි තත්ත්වයක් යටතේ ටෙලිකොම් ආයතන ගැන
අවසන් කරන්න ගරු.
මට එක අවසන් විනාඩිය. ටෙලිකොම් ආයතන ගැන මේ සභාවේ විවෘතව කතා කරා. ඔබතුමා දන්නවා ඇමරිකාවේ ළඟදී පක්ෂ දෙකම එකතු වෙලා රිපබ්ලිකන් ඩෙමොක්‍රටික් ජොබින් එම්දන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඔක්කොම එකතු වෙලා එකඟ වුණා TikTok
මෙවලම තහනම් කරන්න. ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් කියලා. TikTok තහනම් කරා ඔක්කොම එකට හිතගෙන. ජාතික ආරක්ෂක පක්ෂයක් ආරක්ෂක ප්‍රශ්නයක් කියලා. හැබැයි අපි 48ක් විදේශ සමාගම් මත තියෙන තේගම් ආයතනේ ඉතුරු ටිකක් දෙන්න යනවා. ඒකේ ජාතික ආරක්ෂක
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
ඒසා ගරු නියෝජක තනතුරු මම මීට වඩා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒසා වෙලාව නැතිකම නිසා මෙවැනි මාතෘකාවක් කතා කරන්න මන්දන ඔබතුමාගේ වැරද්දක් නෙමෙයි. විනාඩි 8ක තරම් සොච්චන් කාලයක් මම හිතන්නේ නැහැ ප්‍රමාණවත් කියලා. එකම එක මාතෘකාවක් ඊටාම මෘදු විදියට කතා කරා පමණයි. ඒසා ඔබ සුදුමන්ත වෙනවා. මම මේක අවසන් වශයෙන් අවස්ථාවක් කරගන්න කැමති මේ අපේ නිදහස ජනතා සභාව විදියට. ඒ නිසා අපි මේ වැඩ පිළිවෙලට IMF යනමට නෙමෙයි මම නැවත විවෘතව කියනවා IMF එක ජාතික එක ජාතික අනන්‍යතාවය නැති වෙන විදියට ජාතික ආර්ථිකය විනාශ වෙන විදියට ජාතික ආරක්ෂාවට අනතුරක් වෙන විදියට ගිවිසුම් ගත වීමට එරෙහිව අපි නිදහස ජනතා සභාව විදියට මේකට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න තීරණය කළා තියෙන්නේ නියෝජක තනතුරේ. අවසාන වශයෙන් මම යුතුයකමක් ඉෂ්ට කරන්න තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ ඔබතුමා දන්න අපේ MG හෙක්ටර් ගරු ප්‍රේමදාස ජනතුමාගේ ඉඳලා ගරු රනිල් වික්‍රමසිංහ ජනතුමා දක්වා වසර 40ක කාලයක් මේ සභාවේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධව සේවය කරපු ඉතාම ගෞරවනීය පාර්ලිමේන්තු සේවකෙක් සහෝදරෙක් මිත්‍රෙක් ඔහු අද දවසේ විශ්‍රාම යන නිසා ඔහුටත් අපේ කෘතවේදීත්වය පළ කරමින්
නියඬ
වෙන්න මම මේ බොහොම ස්තුතියි ගරු කතා.